මේ ශීත කාලෙදී ඔබගෙත් ශරීරයේ බර වැඩි වෙලාද? අපි දන්නවා ශීත කාලෙදී එහෙමත් නැත්නම් වින්ටර් එකේදී බොහෝමයක් දෙනාගේ ශරීර බර වැඩිවීම දකින්නට ලැබෙනවා. ශීත කාලගුණය නිසා නිවසින් එළියට ගිහින් කෙනෙක් ව්‍යායාමවල නිරත වෙන්නට, ඇවිදින්නට, ක්‍රීඩා කරන්නට මැලි බවක් දක්වන්න පුළුවන්. මේ හේතුවෙන් අපි හිතුවා ඔබට ශීත කාලයේදී ඔබේ හෝ ඔබේ සමීපතමයන්ගේ ශරීර බර සෞඛ්‍ය ආරක්ෂිත මට්ටමක තබා ගන්නට කළ යුතු දේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඒ සඳහා අපත් සමග එක්වන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය. අයබෝන් වෛද්‍යතුමියනි.
අයබෝන් කවින්ද.
වෛද්‍යතුමියනි, ඇයි මේ ශීත කාලයේදී විශේෂයෙන්ම කෙනෙක්ගේ බර වැඩි වෙන්නේ?
ඔව් කවින්ද, ඇත්තටම මේකට ගොඩක් විවිධ හේතු බලපානවා. මේ ශීත කාලයේදී අපේ සිරුරේ බර වැඩි වෙන්නේ කියන්නේ. ඉතින් මේකේ ප්‍රධාන කාරණයක් තමයි පරිසරයේ මේ උෂ්ණත්වය අඩු වෙනකොට අපි ගොඩක් වෙලාවට ගෙවල් වලින් එළියට යන එක අඩු කරනවා. නිතරම නිවසේ රැඳී ඉන්න ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්‍යායාම, ජිම් එකට වෙනදට යනවා නම් ඒ යන ඒ ක්‍රියාකාරකම ගොඩක් අඩු කරනවා මේ ශීත කාලය නිසා. ඉතින් මේ අපේ සාමාන්‍ය ෆිසිකල් ඇක්ටිවිටි එක අඩු වෙන නිසා ප්‍රධාන වශයෙන්ම අපේ බර වැඩිවීමට හේතු වෙනවා. ඊට පස්සේ අපි දන්නා උදේ නැගිටිනකොට ගොඩක් සීතලයි නම් අපි තවත් ගුළු වෙලා නිදා ගන්නනේ බලන්න. ඉතින් මේ නිසා අපි තවත් වැඩිපුර නිදා ගැනීමේ බහ ප්‍රවීණතාවයක් දකින්න හින්දා අපේ ඇඟේ ශක්තිය වැයවීම අඩු වෙනවා. ඒ නිසා බර වැඩිවීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ වින්ට කාලයේදී අපිට දකින්න පුළුවන් දෙයක් තමයි මේ ෆුඩ් ක්‍රේවිංස්. එහෙම නැත්නම් අපි ගොඩක් කෑම වලට ප්‍රියතාවයක් ඇති වෙනවා. ඉතින් මේකට ගොඩක් වෙලාවට හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ සීතල වායුවේ තියෙන සීතල නිසා අපි ගොඩක් ඩීහයිඩ්‍රේට් වෙනවා. කියන්නේ අපේ ශරීරයේ තියෙන ජලය අඩු වෙනවා. එතකොට මේක අපි මිස්ඉන්ටර්ප්‍රිට් කරනවා මේක කෑමට අපිට තියෙන බඩගින්නක් විදිහට. ඒ නිසා අපි වැඩිපුර කෑම පාවිච්චි කරනවා. ඊට පස්සේ ශීත කාලයේදී අපේ ඇඟේ උෂ්ණත්වය පවත්වාගෙන යන අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියා වේගයන් වැඩි වෙනවා. එතකොට ඒ නිසා අපි වැඩිපුර ආහාර ලබා ගැනීමක් මේ කාලයේදී සිද්ධ කරනවා. තවත් හොයාගෙන තියෙනවා මේ වින්ට කාලයේදී අපේ සිරුරේ ගොඩක් හෝමෝනවල බලපෑම් සිද්ධ වෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් අපිට දවල් කාලය අඩුයි, රාත්‍රී කාලය වැඩිවීමක් වෙනවා. ඉතින් මේ නිසා අපේ තියෙන සිරුරේ හෝමෝනවලට බලපෑම් ඇති කරනවා. විශේෂයෙන්ම සෙරොටොනින් කියන හෝමෝනේ අඩුවීම, මෙලටොනින් කියන හෝමෝනේ වැඩිවීමක් දකිනවා. ඒ නිසා මේවත් එක්ක සම්බන්ධයෙන් අපේ ආහාර රුචිය වැඩි කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම අපේ බූඩ් අපේ මානසික සෞඛ්‍යයටත් බලපෑම් ඇති කරනවා. ඒ නිසා තමයි වැඩිපුර ආහාර ගැනීමට පෙළඹවීමක් ඇති වෙනවා. තවත් කාරණාවක් තමයි මේ සීත කාලයේදී අපිට සන් එක්ස්පෝෂර්, කියන්නේ හිරවිලියට නිරාවරණය වීම අඩු වෙනවා. ඉතින් මේ හොයාගෙන තියෙනවා හිරවිලියට නිරාවරණය අඩු වෙනකොට මේ ශරීරයේ තියෙන මේද සෛලවල මේදේ වැඩිපුර තැන්පත් වීමක් සිදු වෙනවා කියලා. ඉතින් මේ කාරණාව ඇත්තටම මේ වෙයිට් ගේන් එක වැඩි වෙන්න හේතු වීමක් වෙනවා.
හොඳයි වෛද්‍යතුමිනේ, එතකොට මේ විදිහට බර වැඩිවීම අපේ සෞඛ්‍යයට මොන ආකාරයටද බලපාන්නේ?
ඔව්, ඇත්තටම බර වැඩිවීම ගන්නකොට පළවෙනිම කාරණාව තමයි ගොඩක් අය දන්නවා මේ හෘද රෝග අවදානම වැඩි කිරීමට හේතු වෙනවා. එතකොට අධික ලෙස මේ බර වැඩිවීම නිසා සිරුරේ රුධිර පීඩනය වැයවීම, කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් වගේ මේද වැඩිවීම නිසා විශේෂයෙන්ම හෘදයාබාධ අවදානම වැඩි. ඊට පස්සේ අපි බහුල රෝගී තත්ත්වයන් තමයි මේ ඩයබටිස්, ඒ වගේම ප්‍රෙෂර් කියන තත්ත්වයන්. ඉතින් අධිරුධිර පීඩනය සහ දියවැඩියාව ගොඩක් ස්ථූලතාවයේ වැඩි පුද්ගලයන්ගෙන් දකින්න ලැබෙන රෝගී දෙකක්. තුන්වෙනි දෙයක් තමයි අපි කතා කරොත් මේ ජොයින් පේන්ස්, ඒ වගේම මේ සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්ව වැඩිවීමක් ඇති වෙනවා මේ වින්ටර් කාලයේදී. ඒ වගේම ඒක එක හේතුවක් තමයි හිරවිලියට නිරාවරණය වීම අඩු වෙනකොට විටමින් D අපේ ඇඟේ නිෂ්පාදනය වීම අඩු වෙනවා. ඒකත් අපේ සන්ධිවල සෞඛ්‍යයට බලපානවා. ඊට අමතරව බර වැඩිවීම නිසා අපේ සන්ධිවලට එක්ස්ට්‍රා ස්ට්‍රෙස් එකක් ඇති වෙන නිසා මේ සන්ධි සම්බන්ධ ආබාධ වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ බරත් සමග ගොඩාක් වෙලාවට කතා කරන රෝගයක් තමයි මේ ස්ලීප් ඇප්නියා කියලා කියන්නේ. ස්ලීප් ඇප්නියා කියලා කියන්නේ අපි නිදාගෙන ඉන්නකොට අපිට හුස්ම ගැනීමේ අපහසුතාවයන් එනවා. සමහර පුද්ගල මේ හුස්ම ගන්න එක කිසියම් පුංචි කාලයකට නවත්වීමක් සිද්ධ කරනවා. ඉතින් මේ ස්ලීප් ඇප්නියා කියන තත්ත්වයට ගොඩාක් කොම්ප්ලිකේෂන්ස් මේකත් එක්ක බැඳිලා තියෙනවා. ඇත්තටම කිව්වොත් සීනි තත්ත්වයන් පාලනය වෙන්න, ඒ වගේම අධික රුධිර පීඩනය, ස්ට්‍රෝක්, හાર્ට් ඇටැක් වගේ රෝගී තත්ත්වයන් සඳහා ගොඩක් මේ ස්ලීප් ඇප්නියා කියන රෝගය බලපානවා. අනිත් එක තමයි අපි ගොඩක් අය නොදන්න කාරණා මේ බර වැඩිවීමත් එක්ක අපිට පිළිකාවක් හැදීමේ අවදානමත් වැඩි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හොයාගෙන යනකොට තේරෙනවා මේ අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ගේ සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයන් ගත්තොත් 14%ක විතර මේ ටෝටල් ඩෙත්ස් වලින් 14%ක් විතර එන්නේ පිළිකා සම්බන්ධ මරණ. ඒ වගේම ගැහැණු අය ගත්තොත් 20%ක් විතර ඕල් ඩෙත්ස් වලින් එන්නේ පිළිකා සම්බන්ධ මරණ. ඉතින් මේ බර වැඩිවීමයි පිළිකා අතර සම්බන්ධයක් තියෙනවා කියලා නිසා අපිට ඒක හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම පිරිමි අයට ආමාශය හා පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිත පිළිකා, ගැහැණු අයට පීරු, ගර්භාෂ, ගැබ්ගෙල හා ඩිම්බ කෝෂ සම්බන්ධ පිළිකා වැඩිවීමේ අවදානමක් තියෙනවා මේ සිරුරේ බර වැඩිවීම මගින්. ඉතින් ඒ ආකාරයෙන් ඒ වගේ ප්‍රධාන රෝග තමයි ඇත්තටම මේ බර වැඩිවීමත් එක්ක අපිට දකින්න ලැබෙන්නේ.
හොඳ, ඉතින් අපි නොහිතන දේවල් නිසා අපේ සෞඛ්‍යයට මොන තරම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද? එතකොට වෛද්‍යතුමියනි, අපි අපේ බර පාලනය කර ගැනීම සඳහා ආහාර පාලනය කරන්න ඕනේ, ආහාර ශරීරයට ගන්න ඕනේ මොන ආකාරයටද කියලත් කතා කරමු.
ඕකාවින්ද මෙතනදී අපි කතා කරන දෙයක් තමයි මයින්ඩ්ෆුල් ඊටින් කියන එක. ඉතින් අපි බුද්ධාගම අපි ගොඩක් කතා කරනවා මේ මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් එක. ඒ වගේම තමයි අපි ආහාර ගන්න එක, අපි ගන්න ආහාර ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ. වගේම අපි ගන්න ආහාරවල ප්‍රමාණයන් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් මේ කාලයේදී අපි මේ අපේ ආහාර පාලනය කරනවා නම් අපි ගන්න ආහාර නිරෝගී ආහාර වෙන්න, ඒ වගේම මේ ගන්න ප්‍රමාණ පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ වෙලාවදී අපි සකස් කරපු ආහාර ගන්න එක අඩු කිරීම, සීනි බහුල අහිතකර මේද බහුල ආහාර අඩු කරන එක, Taman ආහාරයට ගන්නකොට මේ ගන්න පෝෂන් සයිස් එක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. දෙවැනි වැදගත් කාරණාව තමයි අපි නිතරම ජලය පානය කරන්න ඕනේ. එතකොට අපි වතුර පිපාසය එහෙම අඩු වෙනවා. මම අර කලින් කිව්වා වගේ ඩිහයිඩ්‍රේට් වෙලා ඉන්නකොට අපි ඒක මිස් ඉන්ටර්ප්‍රිට් කරනවා, ඒක අපේ බඩගින්නක් විදියට. ඉතින් අපි නිතරම ජලය පානය කරනවා නම් මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි ගන්න ප්‍රධාන ආහාර වේලවල දෙකක් අතර ගන්න ස්නැක් එකක් විදියට අපිට ගන්න පුළුවන් හෙල්දි ස්නැක් එකක්. එතකොට හෙල්දි ස්නැක් එකක් කියද්දී ප්‍රෝටීන වැඩි, ඒ වගේම මේ තන්තු වැඩි කිසියම් ස්නැක් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය අපි කතා කරද්දී මේ තන්තු වැඩි ආහාර අපි හිතමු ඕට්ස්, ඒ වගේම සමහර ඇට ජාති, පළතුරු ජාති වල මේ ඒ ගන්න ෆයිබර්ස් වලින් අපේ සාමාන්‍යයෙන් ආහාර දිරවීම යම් ප්‍රමාණයක අඩු කරනවා. ඒ නිසා අපිට ගොඩක් රක්කෑම් අපි කියන්නේ ෆීලිං ෆුල් කියලා ඒ ගතිය වැඩි කිරීමක් ඇති කරනවා. ඒ වගේම ප්‍රෝටීන වැඩියෙන් ගද්දී මේ ප්‍රෝටීන වලින් අපේ සිරුරේ හෝමෝන වල උත්තේජනයක් ඇති කරනවා. විශේෂයෙන්ම පෙප්ටයිඩ් YY කියන එකත්, ඒ වගේම GLP-1 කියලා හෝමෝන එකක් තියෙනවා. මේවා අපේ ආහාර වලින් අපිට ඇපිටයිට් එක වැඩි කිරීමට හේතු වෙනවා. එතකොට මේ මේවා උත්තේජනය මගින් අපේ ඇපිටයිට් එක අඩු රෙගුලේට් කරන හින්දා අපිට කෑම පාලනයක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ කෑමත් එක්ක ගද්දී අපි ඇක්ටිවිටීස් අපි හිතන්න ඕනේ. අපි නිතරම ඇක්ටිව්ලි ඉන්නවා නම් ඒ වයින් අපේ ඇපිටයිට් එක කන්ට්‍රෝල් කිරීමකුත් සිද්ධ වෙනවා. ඊට අමතරව අපි හිරු එළියට නිරාවරණය වීමේදීත් හොයාගෙන තියෙනවා මේ සෙරොටොනින් කියන හෝමෝනේ ශ්‍රාව්‍ය වීම වැඩි වෙන නිසා අපේ ආහාරවල අපිට ආහාර රුචිය කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ප්‍රධාන තව කාරණාවක් තමයි මේ උත්සව කාලයේදී අපිට ලැබෙන රස කැවිලි. ඉතින් අපි ඒක ඇහැට පේන තැනකම නිතර තිබුණොත් අපි ඒක කන්න ගන්නවා ගොඩක් වැඩි. ඒ නිසා කියනවා මේක පුළුවන් නම් ඇහැට නිතරම පේන තැනක තියන්න එපා කියලා. එතකොට අපි ඒ රස කැවිලි නිතර ආහාරයට ගන්න එක අඩු වෙනවා. තවත් කාරණාවක් මේකත් එකතු කරන්න, මේ ස්ට්‍රෙස් එක වින්ටර් කාලයේදී ගොඩක් වෙලාවට මේ ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. හිරවැලියට අඩුවෙන් ලැබෙන නිසා සමහර අය කෙනෙකුට ඩිප්‍රෙෂන් වගේ තත් වෙන්න පුළුවන්, ස්ට්‍රෙස් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ක්‍රමයක් විදිහට අපි කෑම බල සමහර කෙනෙකු ගොඩක් කන්න පටන් ගන්නවා. ඉතින් අපිට පුළුවන් අපේ ස්ට්‍රෙස් එක පාලනය කිරීම වගේන අපිට කෑම පාලනය කරගන්න.
හොඳයි, ඉතින් හරිම පොඩි දේවල් අපේ චර්යාවට එකතු කරගන්න පුළුවන් නම් ඒක අපේ සෞඛ්‍යයට බොහොම වැදගත් වෙනවා කියලා අපිට පෙනී යනවා. ඉතින් පෙර සඳහන් කළා වගේ අපිට ශීත කාලයේදී එළිමහනේ ක්‍රීඩා කරන්න, ඇවිදින්න යන්න අපහසුයි. ඒ නිසා අපි මොන ආකාරයටද ශීත කාලයේදී අපේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලබා දෙන්න ඕනේ? අපි ඒ ගැනත් කතා කරමු.
ඔව්, ඇත්තටම මේ එක චුට්ටක් අර අපිට අමාරුයි, එළියට ගිහිලා වැඩ කරන එක අමාරුයි කියලා හිතනවා. ඒ නිසා කරන්න ඕනේ ඇත්තටම අපි අපිටම ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. වින්ටර් ඇක්ටිවිටි ප්ලෑන් එකක් අපි හදා ගන්න ඕනේ. ඉතින් එළියට යන්න අපහසු නම් ඔයගොල්ලොන්ට පුළුවන් ඔයාලගේ ගෙදරදී ඔයාලා කරන්න පුළුවන් වර්ක්අවුට් එකකට ප්ලෑන් එකක් හදා ගන්න. ඉතින් මේකට ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ නිතරම යන ජිම් එකකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තවත් අඳුරන කෙනෙක්ගේ අවශ්‍ය මේ කරන ව්‍යායාම ගැන උපදෙස් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඇත්තටම ගෙදර කරන්න පුළුවන් විදියට ගත්ත අපි ගෙදර ගොඩක් වැඩ තියෙනවානේ. මේ වැක්‍යූම් කරන එක, අතුගාන එක, ගාඩනින් වගේ දේවල් අපිට මේ කාලේ වැඩිපුර කරන්න පුළුවන්. මොකද අපි නිතරම ගෙදර රැඳී සිටිනවා නම්. ඊට අමතරව ඇත්තටම අපි සුපර් මාකට් එකක් ගත්තොත්, මෝල් එකක් ගත්තොත් අපි ගොඩක් දුර ඇවිදිනවා. ඒක ඇතුළේ අපි නොදැනුවත්වම. ඉතින් ඒකත් ඇත්තටම ලොකු එක්සර්සයිස් එකක්. ඊට අමතරව ඇත්තටම අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන් දේවල් විදිහට ගත්තොත් මේ යෝගා වගේ ඒවා, තායි චී වගේ අභ්‍යාස කරන්න පුළුවන්. නිතරම එළියට ජිම් එකට යන්න ඇති කෙනෙක් නම් මේවා ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා අපිට මේ වින්ට කාලයේදී ඇක්ටිව්වට ඉන්න. ඉතින් මේ ප්ලෑන් එක කරන් යද්දී අපිට කම්මැලිකමක් ඇති වෙනවා. මුලින්ම අපි එලාම එක තියනවා වෙන්න පුළුවන් ජිම් එකට යන්න, එනකොට කම්මැලි. ඒ නිසා හොඳම දේ තමයි මේකත් එක තවත් කෙනෙක් එකතු කරගන්න. එතකොට තවත් කෙනෙකුත් එක්ක ඉන්නකොට ඔයාලා මේ ප්ලෑන් එක දිගටම කරගෙන යන ප්‍රමාණය වැඩි. ඒ නිසා තමන්ට කියලා ප්ලෑන් එකක් හදාගන්න, තවත් කෙනෙක් එක්ක එකතු වෙන්න, එහෙම නැත්නම් ගෲප් එකක් විදියට එකතු වෙන්න, ඒක ගොඩක් වැදගත් වෙයි. ඉතින් සාමාන්‍යයෙන් ඇට්ලීස්ට් රෙකමෙන්ඩ් කරනවා විනාඩි 30කවත් එක්සර්සයිසස් කරන්න කියලා, මොඩරේට් ඇක්ටිවිටි එකක් කරන්න කියලා සතියකට දවස් 5ක්වත්. ඉතින් මේ වගේ ඇක්ටිව් ඉන්න පුළුවන් නම් ඔයාලගේ ශීත කාලයේදී මේ අනෙකුත් සෞඛ්‍ය ආබාධයන් එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම නිරෝගිමත්ව ඇක්ටිව්ව වින්ටර් කාලය ගත කරන්න පුළුවන්.
හොඳයි, ඉතින් බොහොම වැදගත් කරුණු කාරණා රැසක් ඔබ දැනගන්නට ඇති කියලා හිතනවා. අපි පුංචි පුංචි වෙනස්කම් ටිකක් එකතු කරගත්තොත් අපේ ජීවිතයේ සෞඛ්‍ය ආරක්ෂිතව අපිට ගත කරන්නට හැකියාව ලැබෙනවා. අපේ පවුලේ සමීපතමයන් සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගන්නට අපට හැකියාව ලැබෙනවා. ඉතින් අපි හිතනවා ඔබ අද මේ සාකච්ඡාව හරහා බොහොම වැදගත් කරුණු රැසක් දැනගන්නට ඇති කියලා. ඉතින් මේ කතාබහ ශීත කාලයේදී ශාරීරික අපහසුතාවලට මුහුණ දෙන ඔබගේ සමීපතමයන් සමග බෙදා හදා ගන්නටත් අමතක කරන්න එපා. ඉතින් ඒ බව සඳහන් කරමින් අද දවසේ අපත් සමග සම්බන්ධ වන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු ගයානි සමරකෝන් වෛද්‍යතුමියට අපේ ස්තුතිය පුද කරමින්ම කතා බහ අවසන් කරනවා. බොහොම ස්තුති වෛද්‍යතුමියනි, ඔබට සුබ දවසක්.
බොහොම ස්තුති කාවින්ද, වැට සුබ දවසක්.